සභාව කල් තිබේ.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව ඔක්තෝබර් මාස 22 වෙනි ශුක්‍රවාර දින පෙර 10 දක්වා කල් තිබෙතුයි යෝජනා කර.
රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, කෘෂිකාර්මාන්තය අතින් ඉතා ඉහළ මට්ටමක පැවති අපේ රට මේ වන විට ආහාර සුරක්ෂිතතාවයේ සහ ස්වයංපෝෂිත ආහාර රටාවේ අනාගතය සම්බන්ධව දැඩි අවිනිශ්චිත භාවයකට ලක්ව ඇත. මේ රජයේ විසින් රසායනික පෝර ආනයනය නතරකොට කාබනික පෝර භාවිතයෙන් පමණක් කෘෂිකර්මාන්තය සිදු කළ යුතු බවට එකවර ගණ ලැබූ හිතුවක්කාරී තීරණවල ප්‍රතිඵල හේතුවෙනි. මේ හේතුවෙන් වීතේ එළවලු
වසන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණ
මේ හේතුවෙන් ඒ වී එළවලු පළතුරු ධාන්‍ය වර්ග අල ලූණු බඩ ඉනුගු සහ විවිධ මල් වර්ගාදී කෘෂි වගාවන් කරන ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටී. තමන් සතුව තිබෙන සියලු මුදල් මේ සඳහා වැය කර නිසි භෝග පලදාවක් ලබා ගැනීමට නොහැකිව සිටින අසරණ ගොවි ජනතාව කෙරෙහි රජය විසින් මීට වඩා අවධානය යොමු කළ ඇත. යොමු කළ යුතු ඇත. විදේශ රටවලින් පෝර ගෙන්වීමේදී ඒවයි ප්‍රමිතිය පිළිබඳ සොයා බැලිය යුතුවේ. කාබනික පෝර නාමයෙන් චීන අසූචි මිත්‍ර පෝර ගෙන්වීමේ උත්සාහයක් ගත අතර ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ විචක්ෂණශීලී රාජකාරි හේතුවෙන් රජය විසින් සිදුකරන්නට ගිය විනාශය පාලනය විය. මේ නිසා ආනයනික පෝරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ඇත්තේ බරපතල සැකයකි. විද්වතුන් පෙන්වා දෙන පරිදි අවිධිමත් කාබනික පෝර භාවිතය පසේ ගුණාත්මක භාවය අසමතුලිත කරන අතරම බොහෝ වගා අස්සැන්නට දැඩි බලපෑමක් ඇති කරනු ලබයි. වැඩිදුරටත් මේ මගින් රට තුළට අහිතකර ශුද්‍රදීවින්හා වෙනත් සජීවී වල් පැලෑටි ඇතුළත් වීමේ කෘෂිකර්මයට පමණක් නොව පසු සම්පතද ජෛව සමතුලිතතාවයද බරපතල තර්ජනයක් ඇති කරවයි. තවද රට තුළ පවතින මුදල් විදේශීය රටවලට අනවශ්‍ය ලෙස ගලා යාමක්ද මේ මගින් සිදුවේ. ගොවීන් බලාපොරොත්තු වන පරිදි කෘෂි වගා කටයුතුවල නිෂ්පාදන නොලැබීම නිසා ගොවි ජනතාව මෙන්ම පාරිභෝගික ජනතාවද මහත් පීඩාවකට පත්ව සිටිති. කරුණු මෙසේ හේයි ආණ්ඩුවේ සැලසුම් සහගතව රට තුළ ඇති කරන සාගත තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඉතා කඩිනමින් ක්‍රියාමාර්ග ගත විය මම මේ සභාවට යෝජනා කරයි. ගරු කතානායකතුමනි, අද වන විට මේ රටේ ගොවි ජනතාව විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා. තමන්ගේ ගොවිතැන කරනවද නැද්ද කියන අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ රටේ වී ගොවියා, එළවලු ගොවියා, තේ රබර් පොල් වවන ගොවියා, බඩ ඉරුඟු ගොවියා අද තමන්ගේ ගොවිතැන අත්හරින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ පළමෙනි වරට මේ රටේ ගොවියෝ කුඹරේ ඉඳලා පාරට බැහැලා උද්ඝෝෂණය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ කන තාම ඒ දෙස යොමු කළා නැහැ. ගොවියා කියන්නේ මේ රටේ ජනතාවගෙන් 25% විතර ජීවනෝපාය මේ ගොවිතැනින් කරන්නේ. 1948 අපිට ඕන හාල් ටිකෙන් 36% අපි නිෂ්පාදනය කරා. එදා ජනගහනයට 64% පිටින් හාල් ගෙනාවා. මේ රටේ කෘෂිකාර්මික විප්ලවය එදා DS සේනායක මැතිතුමා, ඩඩ්ලි සේනායක මැතිතුමා, ජයජයවර්ධන මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, බණ්ඩාරනායක මැතිතුමන්ල කරපු ඒ ප්‍රතිඵලයෙන් රට ස්වයං පෝෂණයට. අද ඒ තත්ත්වය ආපහු හැරෙනවා. දැන්ටමත් හාල් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්න තීරණය කළා ඉවරයි. මේ ආණ්ඩුව ආපු ගම ඇවිල්ලා ටික කාලෙකින් කිව්වා රසායනික පෝර තහනම් කළ ගැසට් එකක් මොනවද ගේන්න හදන්නේ? කාබනික පෝර. චීනෙන් මේ කාබනික පෝර ගේන්න ඇනුම් කරා. ලංකාවේ ශාක ජාතික ශාක නිරෝධා මධ්‍යස්ථානයත් දෙසරයක් මේක බල්ලා කිව්වා මේ පෝර සුදුසු නෑ, මේක තියෙන බැක්ටීරියා වර්ග නිසා අපේ වගාවට හානි සිදුවේ. ඒ විතරක් නේ ජාත්‍යන්තර ෂට ලැබා ඇතනේ. කිව්වා මේකේ තියෙන කොලිෆෝම් කියලා මනුෂ්‍ය ශරීර රහිත ප්‍රදේය. මේක අසූචි වලින් එන්නේ. මම හිතන මෙයාමතුමා කිව්වා ආපහු යවනවා රට යවනවා කිව්වා. ආපහු නැව රට ඇරියා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ නැව එමතුමා ආපහු එනවා. දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා මේක සිංගප්පූරුවෙන් පිටත් වෙලා මලක්කා මුහුදට එනකම් මේක තිබ්බා, මේකේ සංඥාවන් තිබ්බා, මේක තියෙන තැන දෙක දැන් ඒකත් අතුරුදහන් වෙලා. හැබැයි නැව එන විත්‍ය ආරංචි දැන්ටමත් තමුන්නාසලේ නැව සඳහා එල්සී ඕපන් කරපු එකේ ලියකියවිලි ඇවිල්ලා තියෙනවා මහජන බැංකුවේ කෝපරේට් ශාඛාවට 170ක් ගෙවන්න කියලා. නීතිමය ප්‍රශ්නයක්. අපේ විද්‍යාඥයෝ කියනවා මේකේ ඉන්න බැක්ටීරියා චීන කියනවා නෑ, දැන් මං හිතන්නේ දැන් අපිට තර්ජනය කරනවා. නැවත් එවනවා. මම එමති ආන්න එමුතුමාගෙන් කෝ දැන් කාබනික පෝර කිලෝ 500ක් දෙනවා කුඹරකට අක්කරයකට. ඒක දෙන්න විදියක් නෑ. ඒ වගේම දැන් ලිතුවේනියාවෙන් ගෙනාවා බෙල් රූට් වලින් ආපු පොටෑසියම් ක්ලෝරයිඩ්. දැන් තමුන්නාන්සි කියන මේක මේකම ඉස්සලා ගෙනාවා. මේකම ගෙනාවා මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා. ඒකම තමයි තමුන්නාසලා ගේන්නේ. තමුන්නාසලා දැන් කියන මේක කනිජ ලවණයක්. මේ කනිජ නෙමෙයි පෝරක්. කනිජ හරි එදා ගෙනාවේ කනිජ. සමහර අය මේක හඳුනන රසායනික කියලා. මහනවා ලිතියෙනවා ගෙනාවා ගිනාපේ ඇරියා අම්පාරට. කොහේ හරි කරාද මේක පරීක්ෂණාගාර වලින් පරීක්ෂණයක් කරාද කියලා අහනවා. මේ වගේ මම තමුන්නාසි උත්තර දෙන්න. මේ වගේ නොයෙක් නොයෙක් විස බීජ එන්න පුළුවන්. අපේ වගාවන්ට හානි කර දේවා එන්න පුළුවන්. මම කියනවා තමුන්නාන්සේට තමුන්නාන්සලා කිසිම පරීක්ෂාවකින් තොරව තමයි මේ වගේ නල්ලා තියෙන්නේ. පරීක්ෂාවෙන් තොරව ගෙනල්ලා තියෙන්නේ. මම මොණ්ඩාගල දිස්ත්‍රික්කේ බඩිනුගුව ගාව ගැනත් කතා කරන්නේ. මේ රටට කුකුල් කෑම් වලටයි එතනින් ගියම් ත්‍රී පෝෂ හදන්න බඩිනුගුටොන් 106ක් වුණා. අපේ රටේ 103ක් නිෂ්පාදනය කළා. 103ක් පිටරටින් ගෙනා. මේ 103 නිෂ්පාදනය කරන්න බීජ අභිජනනය කරන ලද බීජ ටොන් 1500ක් හැම අවුරුද්දෙම වගේ නේද. මේ අවුරුද්දේ සමාගම තව ටොන් 500යි ගෙනල්ලා තියෙනවා. අපිට ලැබිලා තියෙන වාර්තා අනුව ටොන් 500 ටොන් 150යි විකිණලා තියෙනවා. ටොන් එක මම මොණ්ඩාල් දිස්ත්‍රික්කේ ගිය සැරේ බඩිනුගුවන් කොටියාගල ඇතිමලේ ගම්වල මං හිටියේ. මිනිස්සු බඩිනුගුවන් ලෑස්ති නෑ. ඇයි? බෙහෙතුත් නෑ, පෝරත් නෑ. බෙහෙතුත් නෑ, පෝරත් නෑ. නිෂ්පාදනය 180කින් බැහැලා. 180කින් බැහැලා. මිනිස්සු නිෂ්පාදනය කරන්න බෑ. මගේ හිතවත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමතුමා දන්නවා මං අහන්නේ ඇයි මේ වගේ අපරාධයක් කරන්නේ? මිනිස්සුන්ගේ අවුරුද්දෙම ජීවිකාව ඒක. කොහොම මේවට ගහන බොහෝ බෙහෙත් පෝර. කරුණා කළා මේ වගේ වගාව විනාශ කරන්න එපා. තමුන්නාංශ ඉතිහාස ගත වෙයි. කෘෂිකර්ම සංවර්ධන ඇමති මේ කෘෂිකර්ම විනාශ කරපු ඇමති විදියට කරුණා කළා මේවා කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේවා නිසා ගොවීන්ගේ ආදායම නැති වෙලා තියෙනවා. මම යෝජනා කරනවා රජයට කරුණා කළා මේකට වන්දියක් ගෙවන්න. ගොවීන්ට කන්න නැති වුණාම වන්දියක් ගෙවන්න මේ රටේ කරා. ඒ විතරක් නෙමෙයි තමුන්නාංශලා දැන් ගේනවා පෝර වෙනුවට බැලුවා. චීනෙන් ගේන්න බැලුවා බෑ. රසායනික පෝර ගේන්නෙත් බෑ. නැනෝ දිර නයිට්‍රජන් එක. මොකද්ද මේක? මේක දැන් කියනවා ගේනාගේ රසායනික පෝර ගේන්නේ නැහැ කියනවා. මේකට කියනවා දැන් මහාචාර්යවරු ආචාර්ය SDM චින්තක මේ පිළිබඳ රසායනික මේ විශේෂඥයා කියනවා මේකත් රසායනික පෝරක්. මොකද්ද මේ පෝරෙන් කරන්නේ? මෙන්න මගේ ළඟ තියෙනවා මේ පෝර බෝතලේ තියෙන මේක ගැන තියෙන විස්තරේ. මේක කියනවා මේකට මූලික පෝරක් දාන්න ඕන. මේක ගහන්න පුළුවන් දවස් 35 එක සැරේ 60 එක සැරේ. මේක තියෙන්නේ නයිට්‍රජන් 104යි. මේක පැහැදිලිව තියෙනවා. මූලික පෝර යදලා තමයි මේක බූස්ටර් එකක් විදියට ගන්න. මේ කොළවලට විතරයි. මහන්නේ මේකෙන් මොකද තමයි ගුවන් මාර්ගෙන් ගේන්නේ. දැන් ඇමතිවරුන්ගේ අලුත් රස්සාවක් කියලා පෝර ගේන එක ජීල බාර ගන්නවා. මොකද්ද මේ රටේ මෙහෙම දේවල් වුණාද? කරපු වැරද්ද හරි ගස්ස ගන්න මේ කරන්නේ. පෝර කියන එකත් බාර ගන්නවා. හරි කනගාටුදායක කරුණක්. ඒ විතරක් නෙමෙයි මේක පත්‍රවලට විසින එකක්. මේක ඉන්දියාවේ ගුජරාටි වලින් ගුජරාටි වලත් මේක 11,000කින් විතරයි පරීක්ෂා කළා තියෙන්නේ. ගිය කන් ලංකාව දැන් පරීක්ෂණාගාරයක් වෙලා. අපි දන්නේ මේකේ පැලෑටි වලට අහිතකර ද්‍රව්‍ය තියෙනවද? මිනිස් ජීවිතර අහිතකර ද්‍රව්‍ය තියෙනවද? නැනෝ තාක්ෂණේ මේක කිසිම ලැබ් එකක පරීක්ෂා කරලා නැහැ ලංකාවේ. ඉන්දියාවේ පරීක්ෂණ තත්ත්වෙන් තියෙන්නේ. ඇයි මේ වගේ විනාශයක් කරන්නේ? ඇයි මේ වගේ විනාශයක් කරන්නේ? අනිත් මේකෙන් මේ මහාචාර්යවරු කියනවා, මහාචාර්ය සමන් ධර්මකීර්ති මහත්මයා කියනවා, මේක පැය දෙකෙන් දෙකට ගැහුවත් අර වගේ නේවා එන්නේ. ඒ වගේම මේකේ තව කියනවා මහාචාර්යවරේ
ගරුබන්දමත විනාඩියයි.
මම හිතන්නේ මට හලීම් මන්ත්‍රීවන් විනාඩියකට මට දෙනවා කියලා. එතුමා ගියා. සංවිධායකතුමා. ඒ විතරක් නෙවෙයි මහාචාර්ය සමන් ධර්මකීර්ති කියන්නේ මේක. ඇයි මේ වගේ මේ දේවල් කරන්නේ? මේක ඉන්දියාවේ තිරිඟු සහ ඉරිඟු වලට විතරයි පරීක්ෂා කරලා තියෙන 11 දිනකින්. ඒ වගේම මේකේ මෙන්න මට තියෙනවා මිල ගණන්. මේක වෙන්නේ මේ ලීටර් 500ක් ඉන්දියාවේ ඉන්දියානු රුපියල් 242යි. ඒතුළු ලීටරයක් 484යි. මේක ලංකා රුපියල් වලට මේවා කරාම 1292යි. 1292යි. ලංකාවේ විකුණන්න 2538කට අධික ලාභයක් ගන්නෙ. මෙතන නුත් කවුරු හරි කොමිස් ගන්නවද දන්නේ? කවුද මේ වගේ ඉන්නේ? මහනවා මේ වගේ අපරාධ කරන්න එපා මේ රටේ ගොවින්ට. වැඩේ වැරදුනාම තමුන්නාහසල කරන දේවල්. ඉතින් අපි කියන්නේ තමුන්නාහසලා මේ රටේ සාගතයක් වෙන තත්ත්වෙට ගේන්න එපා. මේ රටේ ගොවින්ගේ දහඩිය කඳුළු හෙලලා මේ රටේ DS ඩඩ්ලිලා JRලා ගාමිණී දිසානායකලා මේ රටේ වාරි විප්ලවයක් කරලා රට ස්වයං පෝෂණය කරපේක ආපසු හරවන්න එපා කියලා මම කියනවා. මන් දන්නේ තමුන්නාංශා මෙතන අයියෙන් කතා කරා කියලා මේවා කරා කියලා. මේ ප්‍රශ්නේ දැන් පේනව නේද ගම්මල? ගොවින්ගේ ජීවිකාව මේක. තමුන්නාංශලා මේ රට ගොවිතැන විනාශ කරපු ආණ්ඩුව විදියට තමුන්නාංශලා මේ රට ඉතිහාසගත වෙයි. තමුන්නාංශේ මං ඇමතිවරයෙක් විදියට තමුන්නාංශලාගේ කැමති වැඩක් කළා මේවා කරන්න. මං කියන්නේ තමුන්නාංශේ මේ කියන එක එක්කෙනා කියන තාලට නටන්න නැතුව ගොවීන් වෙනුවෙන් කල්පනා කරන්න. දැන් තේ වගාව ඉවරයි. තේ වලින් 50% දැන් බැහැලා. කොහොමද අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය? ලෝකේ කොයි රටේද මේ අපි කාබනික පොරවල විරුද්ධ නැහැ. නමුත් 100%ක් කාබනික පොර පාවිච්චි කරපු රටා ලෝකෙවත් නැහැ. ජපානය වගේ රටවල් ආහාර ගැන බොහොම සැලකිලිමත්. කෝ සල්ලිත් තියෙනවා, තාක්ෂණයක් තියෙනවා. මේ කරන්න බැරි වැඩ කරන්න ගිහිල්ලා තමුන්නාසර අමාරු වැටනට කමන්නේ, ගොවි ජනතාව අමාරු වැටන්න එපා කියලා අපි තමුන්නාසරට කියනවා. ඒ වගේම තමුන්නාසර දාලා තියෙනවා මෙන්න ගැසට් එක තියෙනවා හරිත කාර්ය සාධන බලපාය. මොකවුද මේ හරිත කාර්ය සාධන බලකාය? 2015:10:15 ගැසට් එක. 14 දෙනෙක් ඉන්නවා, 8 දෙනෙක් ඉන්නේ ව්‍යාපාරිකෝ. 8 දෙනෙක් ඉන්නේ ව්‍යාපාරිකෝ. කවුද මේ පෝරගේ ඉන්න කට්ටිය, බෙහෙත් දෙන කට්ටිය? කාබනික නම් වලින් ඉන්නේ. හැබැයි මේ අයට තියෙනවා රජයේ නිලධාරී. මේවා ගැන අත්ත කතා කරන මහාචාර්යවරු ආචාර්යවරු පාලනය කරන්නේ මේ කැසට් එකෙන් බලද තියෙනවා. තවද කිසියම් රජයේ සේවකයෙකුගේ කිසියම් අමාත්‍යාංශක රජයේ දෙපාර්තමේන්තුවේ සංස්ථාවක වෙනත් එබදු ආයතන නිලධාරී කිසිම එකී කාර්ය සාධන බලකාය විසින් පවරන ලද රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර කරන සියලු අවස්ථාවල මාහට වාර්තා කරන ලෙස බලකායට මෙයා කරයි. එනදි මේ බලකායේ ඊළඟ එක තියෙනවා, මේ බලකායේ ඉන්නේ පෞද්ගල සමාගම්. ඒ අය තමයි අපේ නිලධාරීන් පාලනය කරන්නේ. මේ කාර්ය සාධන බලකාය හරියට නරියන්ට කුකුල් කොටුව බාර දුන්නා වගේ. ඇයි මේතුයි මේවයි කියන කට්ටියට තමුන්නාසලා බාර දෙනවා කෘෂිකර්ම විශේෂඥෝ. මහාචාර්යවරු ආචාර්යවරුන් පාලනය කරන්න මේ ව්‍යාපාරින්ට බාර දෙනවා. මේව දාණ්ඩුවක් වැඩ කරන්න. මේ රටේ ගොවියන්ට මෙහෙම සැලකන්නේ. අපි විශේෂඥින් අපේ ගෞරවය පිරිනමනවා. මේ රටේ යම් කොන්ද කෙලින් තියාගෙන තීන්දුවක් දුන්නා. චීන පෝර අසුවිචු ගේන්න කියනකොට එයා නැවතුවා. මහනවා තමුන්නාන්සේ මහනවා හිටියා හොඳ අමාත්‍යංශ ලේකම් කෙනෙක් පුෂ්පකුමාර මහත්තයා. මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවිතැන ගැන දන්නවා. රසායනික පෝර ගේන්න බෑ කිව්වම එයාව අයින් කරා. එහෙමයි තමුන්නාන්සේලා කටයුතු කරේ. එයා දැක්ක මේකේ අවදානම. ඊට පස්සේ හිටියා හමුදාවේ කෙනෙක්. එයාමත් අයින් කරා. දැන් අලුත් ලේකම් මහාචාර්ය උදිත මොනවාද කියන්නේ? එයා කියන රසායනික පෝර මේ එකපාරම ගේන්න නවත්තපු එක වැරදි. එයාත් කියනවා මේ ගේන්නේ රසායනිකය. මහන්නේ මේ ලේකම්ලා කියන ඒවාවත් ගණන් ගන්නෑ. පුෂ්පකුමාර මහත්මයා හොඳ දක්ෂ, මගේ පක්ෂේ නෙවෙයි තමුන්නාසේ පක්ෂේ, හොඳ දක්ෂ නිලධාරී, හොඳ දක්ෂ නිලධාරී. අයින් වුණා බැරිම තැන. දැන් ඉන්න ආචාර්යතුමා විවත් මගේ බොහොම ප්‍රබලේ. තමුන්නාන්සේලාගේ සෞභාගයේ දැක්ක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන අවුරුදු 10කින් මේක කරනවා.
ගරුමන්දම කතාව අවසන් කරනවා.
මේක ඇයි විනාශ කරගන්න? තේ රබර් පොල් වගාමෙන් විතර බිලියන ගාණක් අපේ විදේශ විනිමය විනාශ කරගන්න. ඒ විතරන්නේ මට කනගාටු. තමුන්නාන්සේලාගේ අපේ ජනාධිපතිතුමාගේ පිය අඩියේ රාජපක්ෂ මැතිතුමා මහලා තියෙන කුඹරේ ඉඳලා ඇවිල්ලා තමයි නා දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ. එතුමාගේ ආණ්ඩුවෙන් මෙහෙම කරනකොට අපිට බොහොම කනගාටුයි, කනගාටුයි. ඒ වගේම මට තව එකක් කියන්න බැරිනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ හිටපු ශාක විද්‍යාපිලන මහාචාර්ය සමන් සේනාධීර මහත්මයා කියනවා ශාකයකට අවශ්‍ය පෝරවලින්, ශාකයට අවශ්‍ය අනිත් ද්‍රව්‍යවලින් 90%ක් මුල් වලින් අද ගන්න. තමුන්නාන්සලාගෙන අපේ පත්තර වලට ගහන්න. ඒතර 10%යි. මෙහෙමද මේක විනාශ කරන්නේ? දැන්වත් අපි කියනවා ඇස්සරලා මේක ගැන හිතලා කරුණාකරලා මේක මෙවා කරන්න කියලා. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමනි තමුන්නාන්සේට අපි කියන්නේ තමුන්නාන්සලා හාල් ගෙනවා 200,000ක්. කොහෙන්ද මේ වගේ එන්නේ? ලංකාවේ තවම පෝර පාවිච්චි කරන්නේ ටොන් 100 හෙක්ටයාරකට කිලෝ 138යි. චීනේ 519ක් පාවිච්චි කරනවා. තමුන්නාන්සලා හාල් ගේන රටවල වැඩි පාවිච්චි කරනවා. මේනම් මේ වකුගඩු දෙක ආරක්ෂා කරන්න තමුන්නාන්සලා මේ කාබනික පෝර පාවිච්චි කරලා බාරද ගේන්නේ? නෑ, මෙහෙම නවත්තලා රසායනික පෝර අපිට දෙතුන් ගුණයක් පාවිච්චි කරන රටවලින් තමයි තමුන්නාන්සලා මේ හාල් ගේන හදන්නේ. මේක විනාශයක් නෙමෙයිද? ඉතින් මහන්නේ තමුන්නාන්සලා මේ රටේ ගොවි ජනතාව පාරට බැහැලා ඉවරයි. හිටානිද්දා ගෙවල් වටලයි තමුන්නාන්සලා. හිටානිද්දා මිනිස්සුන්ගේ ආදායම නැති වුණාම ඒ ගොවීන් කරන්න පුළුවන් දේවල් කරයි. අපි කියන්නේ කරුණාකරලා මේ ගොවීන් රැකගන්න 124ක් ওই ගොවි ප්‍රදේශවල වැඩියම ඡන්දේ දුන්නේ තමුන්නාන්සලාට. අපිට අඩුවෙන් දුන්නේ. අපිට ඕනේ මේ ගොවියගේ බඩගින්නයි මේ රට තමුන්නාන්සලාට ක්‍රියාමාර්ගියොත් මේ රට සාගතයක් දුර්භික්ෂයක් ඇති වෙයි කියලා අපි කියනවා. කරුණාකරලා මේ වගේ මෝඩ අමනෝච්ච තීන්දුව ගන්න නැතුව දැන්වත් ඇහැරලා බලන්න කියලා මම යෝජනා කරනවා.
ස්තුතියි. පිළිතුරු කතාව යෝජනා ස්ථිර කිරීම සඳහා ගරු අශෝක අබේසිංහ මහතුමා විනාඩි 7ක් තිබෙනවා.
ස්තුතියි මුලාසනාවට මන්ත්‍රීතුමනි. මේ වෙන විට අප රටේ පවතින ඉතා කාලෝචිත ප්‍රශ්නයක් පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අපේ රංජිත් මන්දුම් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ යෝජනා විස්තර කිරීමට ලැබීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. මේ වෙන විට රජය විසින් ගනු ලබන අදුරදර්ශී තීන්දුව තීරණ නිසා ශ්‍රී ලාංකීය ජනතාව කොපමණ අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවද කියලා මේ දිනවල ලංකාව පුරා මේ විසිරී සිටින ගොවි ජනතාව කරන අරගලව දැක්කහම අපිට පේනවා. අපේ රටේ කෘෂි නිෂ්පාදනය සමස්ත මේ රටේ ජනතාවගේ පෝෂණ අවස්ථා ඉෂ්ට සපුරාලීමට මදි බව කවුරුත් දන්නවා. අපේ රටේ සමස්ත කෘෂි නිෂ්පාදනයම අපේ රටේ අවශ්‍ය පෝෂණ අවස්ථා සපුරන්න මදි. එහෙම තියෙද්දි මේ වගේ අදුරදර්ශී තීන්දුව ගැනීම පිළිබඳව අපි ඉතාම කනගාටු වෙනවා. අපේ රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ මේ විශාල ප්‍රශ්නයක්. අපි දැක්ක ඊයේ පත්‍රයේ තියෙනවා ලොකු අයට උපදෙස් දුන්න අයගේ වරදක්. අමාත්‍යාංශ ලේකම් රසායනික පොහොර තහනමේ දොස් දකි. ගැසට්ටුව නිකුත් කිරීමත් වැරදි. ඒතර අමාත්‍යාංශ ලේකම්තුමා මේ මාස ගානකට පස්සේ ඊයේ තමයි මේක දැකලා තියෙන්නේ. මේ රසායනික පොහොර තහනමේ දෝෂ. එතුමා කියනවා මේකට හැබැයි එහෙම කියලා එතුමාගේ තනතුර ආරක්ෂා කරගන්නද කොහෙද එතුමා කියනවා මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රජයේ හෝ විශේෂ භාර අමාත්‍යවරයා වගකිය යුතු නැහැ මේකට වගකියන්න ඕනේ නිලධාරීන් කියලා. ඉතින් එතකොට මේ රජය කරන්නේ නිලධාරීන්ද? તો රටේ ජනාධිපති වගකියන්නේ නැත්නම් කැබිනට් මණ්ඩලය වගකියන්නේ නැත්නම් ඇමතිවරු වගකියන්නේ නැත්නම් તો ලේකම්වරයා මං හිතන්නේ එතුමාගේ තනතුර ආරක්ෂා කරගෙන ඉඳ වෙන්න ඇති ඒක කියන්නේ නැත්නම්. හැබැයි ඉතින් අපි දැක්කා ජනාධිපතිතුමා විශේෂයෙන්ම ගිහිල්ලා අපේ ළඟදී එක්සත් ජාතිකයේ සංවිධානයටත් කිව්වා අපි සමස්ත රටම කාමනික තත්ත්වයට පත් කරනවා. ඒ වගේම එතුමා මේ ළඟදී එක්තරා කතාවකදී කිව්වා මම මට අත්දැකීම් නැහැ. ඒ නිසා මම සමහර ඒවාදී මේ අත්දැකීම් නැති නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා. අපි දැක්ක ඊයේ මුරිට්ටිට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ජනාධිපතිතුමාට දැන් මේක කරන්න බෑ. ඒ නිසා කරුණාකරලා අගමැතිතුමාට මේක බාර දෙන්න කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේ වන විට විශාල ප්‍රශ්නයකට අපේ රටේ ජනතාව පත් වෙලා තියෙනවා. ලෝකේ රටවල් 200ක් පමණ තියෙනවා. මේ 200න් රටවල් 100කට වැඩි ප්‍රමාණයක් කාබනික කෘෂිකර්මයට යොමු වෙලා තියෙනවා. මේ කාබනික කෘෂිවලට යොමු වුණත් ඒ රටවල් වල වගා කරන ඉඩම් වලින් 102ක පමණ ප්‍රමාණයක් තමයි කාබනික කෘෂිකර්මයට යොමු වෙලා කරන්නේ. 102යි. ඒකනු 101.2ක් පමණ තෘණ වගා කරන්නේ. ලෝකේ රටවල් 200න් රටවල් 16ක් විතර තමයි ඒ තර තමයි වගා කරන ඉඩම් වලින් 10ක් කාබනික කෘෂිකර්මයට ගිහිල් තියෙන්නේ. 10ක්වත් කාබනික කෘෂිකර්මයට ගිහිල් තියෙන්නේ. අපේ ඒ රටවල් 16 අතර කිසිම ආසියාතික රටක් නැහැ. භූතානය 2012 කාබනික කෘෂිකර්මයට යොමු වෙනවා කියලා 2020 දී 100% යනවා කියලා කිව්වා. දැන් 2021 වෙද්දී ඔවුන්ට තාම 102ක්වත් කාබනික කෘෂිකර්මයට යන්න බැරි වෙලා තියෙනවා. ඒ අදහස අත්හැරලා තියෙනවා. ඔවුන්ගේ සමස්ත අස්වැන්න 124කින් කඩාන වැටලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුල අපේ රටේ කෘෂිකර්ම පවුල් 18 ලක්ෂයක් තියෙද්දී සමස්ත ශ්‍රම බලකායෙන් 4/1ක් කෘෂිකර්මයේ කුමනෝ රැකියාවක නියුක්ත වෙලා ඉඳද්දි මේ தත්ත්වය තුල මේ රාසායනික පොර ඉවත් කරලා කාබනික පොර වලට ශනික වෑයමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියට අපිට රටට විශාල අස්වැන්න හිඟයක් ඇවිල්ලා දැන් මේ වෙලෙට දැනටත් අපි එක බලපාලා තිනවා. අද වෙද්දි හාල් දැන් හාල් පොල් හිණියන් තමයි මේ හාල් මිල පාලනය කරන්නේ. කීරි සම්බ රුපියල් 200 වෙලා තියෙනවා. සම්බ රුපියල් 160 165 වෙලා තියෙනවා. නාඩු රුපියල් 130 බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය තුල තම මෙහෙමනම් තව ලබන අවුරුද්දේ සිංහල අවුරුද්ද වගේ වෙද්දි කොහොම තත්ත්වයකට පත් වෙයිද කියන එක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම රටක නිවැරදි තීන්දු ගන්න නැති වුනහම ඒ තීන්දු වැරදි තීන්දු ගත්තාම මේ රටට වෙන අහිතකර තත්ත්වයේ පිළිබඳ දැන් විදේශ රටවල විශ්වවිද්‍යාලවල අපේ රට තමයි උදාහරණයට ගන්න. රටක වැරදි තීන්දුවක් ගත්තාම රටේ ජනතාවට වෙන අගතිය පිළිබඳ උදාහරණයට ගන්නවා විදේශ විශ්වවිද්‍යාල අපේ රට. එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ ගත්ත වැරදි තීන්දුව නිසා දැන් අපි කවදාකවත් අපි දැක්කද අපේ රටේ ජනාධිපතිවරයා පඹය හදලා ඉන්නව? අපේ රටේ අග්‍රාමාත්‍යවරයාට පඹය හදලා ඉන්නව? අපේ රටේ කෘෂිකර්ම ඇමතිවරයාට පඹය හදලා? මොකද්ද මේ தත්ත්වය? ඉතින් මේ தත්ත්වයට මේ தත්ත්වයට පත් කරේ කවුද? ඉතින් මේ தත්ත්වය මේ ඉඳ කරුණා කරලා අපි කියන්නේ මේක රිවර්ස් කරගන්න පුළුවන්. මේ ගැසට් එකක් ගහලා තියෙනවා. මේ ගැසට් එක අනුව 2021 අටවෙනි මාසේ 4 වෙනිදා මේ පොර ගේන්න මේ ගැසට් එක දාලා තියෙනවා. මේ ගැසට් එකේ තියෙනවා නයිට්‍රජිනියස් ඛනිජමය රසායනික පොර ගේන්න පුළුවන් කියලා. ඉතින් මේක රටට කියලා අපිට මේ ප්‍රශ්නයක් වුණා. ඒ නිසා කරුණාකරලා අපි මේක දැන් අපි මේක රිවර්ස් කරගන්නවා. ඒකෙන්ද අපි නැවත මේක කරනවා කියලා මේක ක්‍රමයෙන් ඔබතුමාලාගේ සෞභාග්‍ය දැක්මේ තියෙන්නේ වසර 10කින් මේකට යනවා කියලා. මේ විශේෂයෙන් වසර 10කින් කාබනික කෘෂිකර්මයට යනවා කියලා. ඉතින් ක්‍රමවත්ම මේකට ගියා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මේ தත්ත්වය තුළ විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. රටේ ජනතාවට
දැන් විශාල විනාඩි 2ක් තිබෙනවා.
මේ වෙන විට දැන් බලන්න දැන් ඊයේ පෙරේදා නයිට්‍රජන් දියර නයිට්‍රජන් ගහලා තියෙනවා. ඒක මේ ප්‍රශ්නේ ඉදෙන්නේ ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝපරේෂන් කියන සමාගමකින් මේක ගෙනල්ලා තියෙනවා. මේ නයිට්‍රජන් දැන් මේ දිනවල අපේ මහ කන්නේදී කුඹුරු වපුරනවා. වපුරද්දි දාන්න ඕනේ මඩ පොහොර දීලා නැහැ. මඩ පොහොර දෙන්නේ නැතුව කුඹුරු වපුරලා දැන් ඊට පස්සේ මේ දියර පොහොරත් ඉදින්න ඕනේ. Taman දවස් 15ක් 16ක් ගියාම ඊයේ පෙරේදා මෙතුමා ගෙනාව ඛනිජමය පොහොරක් MOP දාන්නේ බණ්ඩි පොහොර. ඒක තියෙන්නේ ඒක දාන්න වෙන්නේ දෙසැම්බර් 30ට. එතකොට ඒක දැනටම ගෙනල්ලා තියෙනවා. ඒකත් රසායනික පොහොරක් විදිහට තමයි ඛනිජමය MOP ගෙනල්ලා තියෙනවා. මේ දියර නයිට්‍රජන් වලින් මූල පද්ධතියෙන් සමහර 90%ක් නයිට්‍රජන් එන්නේ. එතකොට දැන් මේක බිමට ගහන්න බෑ. මේක පත්‍ර වලට ගහනවා නයිට්‍රජන් එකක්. මේකෙන් මේ විශේෂයෙන් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ නැනෝ නයිට්‍රේට් ගැන මෙතෙක් කිසිවක් නොකිය ඇත්ත කතාව. මේ මහාචාර්ය සමන් සේනවීර මහතා කියලා තියෙන මේ විස්තරය තියෙනවා. මේකෙදි මේ මේ නැනෝ නයිට්‍රජන් පිළිබඳව විශාල කතිකාවක් මේකේ තියෙනවා. මේ නැනෝ නයිට්‍රජන් කියන්නේ නැනෝ යූරියා දියර පොහොරක්. යූරියා දියර පොහොරක්. ඒතර යූරියා වලින් සමස්ත මේක දාද්දි විශේෂයෙන්ම මේ මේ දැන් ගෙනලා තියෙන නැනෝ නයිට්‍රජන් දාද්දි TSP MOP යූරියා මේ සියල්ලම දානවා පස්සේ අතිරේක අඩිත් අවශ්‍යතාවයට තමයි මේක දාන්න වෙන්නේ. ඉතින් මේ විදිහට මෙහෙම කරලා ගොවි ජනතාව රවට්ටපුවාම මොකද්ද මේ අස්වැන්නට වෙන්නේ? ලබන අවුරුද්ද ලබන සිංහල අවුරුද්ද වෙද්දි අපේ රටේ අස්වැන්න මේ වී අස්වැන්න විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අක්කර හෙක්ටයාර 850,000 විතර මේවර වගා කරනවා. ඒ වගේම මේ 850,000 අස්වැන්න අඩු වුණාම ඊළඟ අපේ කන්නේ අපිට අවශ්‍ය මෙට්‍රික් ටන් 25,000 නිෂ්පාදනය කරගන්න බැරි වුණොත් අපේ රටට අවුරුද්දකට මෙට්‍රික් ටන් 25,000 අවශ්‍යයි. දවසට හාල් කිලෝ 65,000 පාවිච්චි කරනවා ජනතාව. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 6,500. ඉතින් මේක අඩු වුණාම අපි නැවත පිටරටින් ගේන්නේ කාබනික කෘෂිකර්මයේ යොදා හාල්ද? දැන්ටවත් පිටරටින් ගේන්නේ කාබනික හාල්ද?
කරන මන්දම කතාව.
ඉතින් මේ தත්ත්ව විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කෘෂිකර්ම එමුතුමාගෙන් ඉල්ලා සිටිනවා මේම ගැසට් එක රිවර්ස් කරගන්න. මේ සිස්ටම් එක ෆේල් වෙලා තියෙන්නේ මේ ගත්ත තීන්දුව తీරන නිසා. කරුණාකරලා
මේක
රිවර්ස් කරලා මේක වෙනස් කරලා නැවතත් මේ අවශ්‍ය පොහොර ටික ඒ රසායනිකද නැත්නම් ප්‍රමිතියෙන් යුත් පොහොර ටික ගෙන යන්නීම සඳහා වැඩපළ සකස් කරන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
සුති ගරු SM චන්ද්‍රසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලය ලැබෙනවා
පිළිතුරු කතා සඳහා. ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ පොහොර ප්‍රශ්නය පිළිබඳව කතා කරනකොට අපි දන්නවා උතුරුමැද පළාත නියෝජනය කරන මහජන නියෝජිතයක් හැටියට විශේෂයෙන්ම අපිට මේ රසායනික පොහොර අපේ ගොවිතැනින් භූමියෙන් ඉවත් කරන්න අවශ්‍යයි කියලා ගාදනේ හඬ නැගුවා කාලයක් තිස්සේ. අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ වකුගඩු රෝගෙට ගොදුරු වෙච්චි ලෙඩ් උන්නවා 108,000ක් විතර. ඒ වගේම පිළිකා රෝගීන් අවුරුද්දකට 30,000ක් පමණ එකතු වෙනවා. ඒ වගේම අවුරුද්දකට මිය යනවා වකුගඩු රෝගීන් 10,000ක් විතර. ඒ වගේම අවුරුද්දකට එකතු වෙනවා 12,000කට වැඩි පිරිසක් ලෙඩ්ු හැටියට අපේ සමාජෙ. මෙහෙම තත්ත්වයක් තිබීම තුළින් තමයි තියෙන නිසා තමයි යතිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා මේ ප්‍රශ්නේ එනවා කියලා නොදැන නෙමෙයි. මෙහෙම අර්බුදයක් ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා දැනගෙන මේක කවුරු හරි කරන්න ඕන. මේ කරේ නැත්තම් එන්න එන්න වකුගඩු රෝගීන් වැඩි වෙනවා. එන්න එන්න මරණ වැඩි වෙනවා. එන්න එන්න පිළිකා රෝගීන් වැඩි වෙනවා. එන්න එන්නම හඳුනා නොගත්ත නොයික් රෝගීන් ඇති වෙනවා. අපි මලගෙදරකට ගියපුවාම කාරණේ අහපුවාම කියන්නේ ඔන වකුගඩු රෝගෙන් තමයි මැරුණේ කියලා. එහෙම නැත්නම් පිළිකා රෝගෙන් මැරුණා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ හැදිචි රෝගී කියනවා. ඉතින් ඇත්තටම පරිම වශයෙන් වසවිස අපේ පොළවේ දැන් පදන් වෙලා ඉවරයි. අවුරුදු 60කට වැඩි කාලයක් මේ රසායනික පොහොර වලට අපි ගොදුරු වෙලා හිටියා. ඒ වගේම රසායනික පොහොර භාවිතයත් එන්න එන්නම ක්‍රමයක් නැතුව අපි දන්නවා යූරියා මිටිය ගහන්න ඕන තැනට මිටි 3ක් ගහන්න පටන් ගත්තා ජනතා. කුමිනාසක තෙල් බෝතලයක් බෝතලයක් ගහන්න ඕන තැනට බෝතල් 3ක් ගහන විදිහට හුරු වුණා. වල්නාසක බෝතලයක් ගහන තැනට බෝතල් 3ක් ගහන්න පුරුදු වුණා. දිලීරනාසක ගහන්න කියපුවාම අනවශ්‍ය විදිහට ගහන්න ලෑස්ති වුණා. මේ නිසා අපේ පොළොවේ විශාල වශයෙන් වසවිස තැම්පත් වුණා. අද වෙනකොට බලන්න අපි ඉස්සර ලිඳෙන් වතුර අරන් බිව්වේ. අපි ලිඳෙන් නානකොට අපිට වතුර පෙවෙනවා. අපි බොනවා නාන ගාමු. ඉතින් ඒ වගේම ඒ වගේ පරිසරයක් තියෙන ජල සම්පත් මණ්ඩලයේ දිහා ටැප් එක ගෙදරටනකම් බලා හිටියේ නැහැ. එහෙම පරිසරයක් තිබ්බ අපේ රට තමයි අද විනාශ වෙලා තියෙන්නේ මේ වසවිස නිසා. මේක අපි අමතක කරන්න අපිට බෑ. අද අපේ ප්‍රදේශවල ගම්වල හිටපු මී මැස්සාද නැහැ. ඒ වගේම ගොවියන්ට හිතවත් කෘමීන් හිටියා. ඒ හිතවත් කෘමීන් නැහැ. අපේ සම්ප්‍රදායික මත්ස්‍ය වර්ග අද ජලාශවල ඇලදොරවල නැහැ. මොකද අපි මේ පිළිබඳවත් හිතන්න ඕනේ. අපි රසායනික පොහොර රසායනික පොහොර කියලා ඒ වගේම ගෝ ජනතාව අවුස්සලා පෙළපාලි ගිහිල්ලා කුසගර මැතිතුමාගේ රූපය අඳලා පඹය හැටියට ගිනි තියන එක නෙමෙයි වගකීම යුතුකම අපි යංගිය යුතුකමක් ඉටු කරන්න ඕන. මොකද මේක අපිට පොහොර පිට රටින් ගේන්න බැරි කමට නෙමෙයි මේක කරේ. ඔච්චර කරගෙන පොහොර ටික ගේන්න බැරි කමක් නැහැ. එක එක අර්ථකථන කරනවා මේක වෙනස් කරන්න නොමග යවන්න. මම දැක්කා මේ ඉබරේදා කෙළපාලි ගියා ගොවියෝ අනුරාධපුරේ. කොහොම බලපුවම මේක සංවිධානාත්මක පිරිස්. ජනතා විසි පෙරපුන ජාතික සමගි බලවේගේ ඔව් මම පැහැදිලිවම දැක්කා මේ මූණු ටික. ඉතින් එතකොට මේක සංවිධානාත්මකව මේ කටයුත්ත කරනවා කියන එක අපි පැහැදිලිවම දන්නවා. මේක මේ ආණ්ඩු පෙරලන්න පුළුවන්ද කියලා බලන්නේ ගොවියෝ පෙළපාලි අරලා. ඒක නම් මම හිතන්නේ ඒ කරන්න පුළුවන් වෙයි කියලා. අපි ඇත්ත දේ කරන්නේ. දැන් අපි පොහොර නිස්පාදනය කරන්න අපේ මහවැලි අමාත්‍යංශයෙන් කරනවා, කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කරනවා, පරිසර අමාත්‍යංශයෙන්, ඉඩම් ඇමතිවරයා හැටියට මට අදාළ දෙයක් නොවුණත් අපේ රජරට ගොවි ජනතාවට වසවිසෙන් තොර කෘෂිකර්මයක් ඇති කරන්න ඕන හින්දා මම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ දැන් ටොන් ලක්ෂයකට ආසන්න ගාණක් අපි නිෂ්පාදනය කරලා ගොවින්ද බෙදා හරින්න කටයුතු කරනවා. එතකොට අපි නැනෝ නයිට්‍රජන් ටික ගුවනින් ගෙන ආපුවාම හදිසියෙන් මේ අයට දෙන්න ඒකටත් දොස් කියනවා. ඒ වගේම සාකයකට අවශ්‍ය මූලධර්ම තුනයි, සංඝටක තුනයි, ෆොස්ෆරස් පොටාසියම් සහ නයිට්‍රජන්. ඒක රසායනිකව ගත්තත් කාබනික ගත්තත් දෙකම එකයි. ඒ නිසා අපි රසායනික පොහොර කියන්නේ ජනතාවට රෝගී තත්වයක් ඇති කරන පොහොර. කාබනිකකරණය කරන අද ලෝකෙම පෙළඹිලා තියෙනවා. අවුරුදු 10ක් යනකොට ඛනිජ තෙල් වෙනුවට වෙන බලශක්තිය හොයාගන්න දැන් ලෑස්ති වෙනවා ලෝකේ. ඒ වගේම රසායනික පොහොර කුමිනාශක වෙනුවට ඒ වගේම කාබනික පොහොර එහෙම නැත්නම් ඒ භාවිතයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ලෝක පරිසර සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරුංග වල තියෙනවා. තව අවුරුදු 10ක් ලෝකේ මේ විදිහටම ගියොත් එම මුළු ලෝකෙම මේ රෝග වලට ගොදුරු වෙලා ජනතාව විනාශ වෙනවායි කියලා. ඒ තොරතුරු සහ අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ වැඩසටහන එහෙම නැත්නම් කාබනික පොහොර වලට ජනතාව හුරු කරන්න ඉතාම උනන්දුවත් තිබුණා. ඒ වගේ සෞභාග්‍ය ඉදිරි දක්ව අපේ වැඩසටහන යටතේ පැහැදිලිවම එතුමා මේක ඉදිරිපත් කරා. මේ 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 වැඩසටහන අපි කරනවායි කියලා මේ අලුතෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි. සමහර නිලධාරිවරු ඉන්නවා කුසගාරමේ පිළිබඳව. අපි දන්නවා මහාචාර්යවරු කියා ගන්න පිරිසක් නැනෝ නයිට්‍රජන් ටික කියනකොට ඒකට කියනවා මේ 104යි තියෙන්නේ කියනවා. අපි දන්නවා පැහැදිලිවම ඒ නැනෝ නයිට්‍රජන් ටික ස්වභාවික සම්පත් වලින් නිස්වාදනය කරන එක. ඉතින් ඒක අවතක්සේරුවට ලක් කරනවා. ඒ වගේම අද ගොවියෝ විශාල වශයෙන් පෙළඹිලා ඉන්නවා කාබනික පොහොර හදන්න. අද ගම්මට්ටමේ ඒ කටයුතු හරියට කෙරෙනවා. ඒක දුර්වල කරන්න කටයුතු කරනවා. ඉතින් දැන් කියනවා නයිට්‍ර දැන් පෙළපාල යන්නේ රසායනික පොහොර ඉල්ලලා. එතකොට ඒකට උදව් කරන්නේ අයත් කරන්නේ රසායනික පොහොර ගේන්න කියලා. නැනෝ නයිට්‍රජන් ටික ගේනකොට කියනවා මේකේ රසායනික පොහොර තියෙනවලු. එතකොට මොනවද දැන් ගේන්න වෙන්නේ? ඉතින් මේ විදිහට මොනවා කරත් ඒකේ අඩුපාඩු පෙන්වන්න බලාගෙන ඉඳගෙන විපක්ෂයේ ඉඳන් තමුන්නාසලා මේ දේ කරන්න එපා. මොකද අපේ රටේ ජීවිත ගැන අපි හිතන්න ඕනේ. අපේ විශේෂයෙන් මේකට ගොදුරු වෙන්නේ ගොවි ජනතාව. 125ක් අපේ රංජිත් මන්තු බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා වගේ 125ක් ගොවි ජනතාව තමයි මේකට ගොදුරු වෙන්නේ. මේ මරණ වලට, වකුගඩු රෝගෙට, පිළිකා රෝග වලට, හඳුනා නොගත් රෝග වලට ඒ ප්‍රදේශවල ඉපදෙන ළමයි නිල් පාට රෙක එක පාට වලට ඉපදෙන්නේ. අද අබ්බගාත වෙලා ඉපදෙන්නේ. ඉතින් මේ 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 தත්ත්වේ අපි ඇත්තටම වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරන්න තමුන්නාසලගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. මේක අමාරු දෙයක් නෙමෙයි. අනිත් එක රසායනික පොහොර වලින් නම් කාබනික පොහොර වලට ඒ කාබනික කරන්නේ වෙනකොට එක රැයෙන් මේක කරන්න බෑ. පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් මේක එකතු වෙලා අපි කරනවා නම් ගොවියෝ උසී ගන්න නැතුව කරනවා නම් ගොවියන් කුලප්පු කරන්න නැතුව මේ වැඩේ කරනවා නම් අපි කාටත් එකතු වෙලා කරන්න පුළුවන්. නමුත් මේ පිළිවෙල තමුන්නාසලා කියන්නේ කොච්චර හරි දැන් ආපස්සට ගන්න කියනවා. සමහර අපි දන්නවා ෆාමසි 7-8 තියෙන දිස්ත්‍රික් වල අය මේක මේකට අඬනවා මේ මේ රසායනික පොහොර දෙන්න කියලා. මොකද ඒගොල්ලන්ට බෙහෙත් වල දාම තියෙනවානේ. මේ බෙහෙත් වල විකුණා ගන්න පුළුවන් නේ. ඒ වගේ පටු වැත්ත හිතලා පටු දේවල් ගැන හිතලා තමයි කඩයුතු කරන්නේ. ඊට එහන් ගිය වැඩපිළිවෙලක් විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ තියෙන එක ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක්. මම දන්නවා මේ මාස් ගන්නේ පොඩි පොඩි ගැටලු තිබුණත් අපි පැහැදිලිවම අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා කුසිකාරම ඇමතිතුමාට අපි තියෙන තැන යම්කිසි පාඩුවක් වුණොත් මේ මේ කාමණිකකරණය කරන්න ගිහිල්ලා අස්සන්නේ අඩුවක් වුණොත් ඒක ප්‍රතිපූර්ණේ කරන්න ඒ පාඩුව විසඳන්න කටයුතු කරනවායි කියලා. ඒ වගේම මේ පිළිබඳව කෙරෙන්න ඕන යම්කිසි දෙයක් කාමණික පොහොර සඳහා දිරිදීමනවල දීලා තියෙනවා. කුසිකාරම අමාත්‍යංශයෙන් ගොවි ජනතාවට පොහොර හදන්න ඒ පහසුකම් දීලා තියෙනවා. ඒ වගේම පොහොර හදන ව්‍යවසායකයන් බැංකු ණය පහසුකම් ලබා දීගෙන අද මේ කරාණ යනවා. ඉතින් ඒ නිසා අපි මේ මේ වැඩපිළිවෙලට තමුන්නාන්සලට අකුල් හෙලන්න එපයි කියලා කියන්නේ. මොකද තව අවුරුදු ගාණක් යනකොට මේ රට තනිකරම ලෙඩ්ඩුන්ගෙන් පිරිච්ච සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නෙමෙයි, සෞඛ්‍ය වලින් අන්තිමටම සෞඛ්‍ය තත්ත්වේ නැති වෙච්ච විශාල වශයෙන් අද බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශවල විශාල මුදල් සම්භාරයක් වියදම් කරන්න වෙලා තියෙනවා මේ රසායනික පොහොර නිසා හැදෙන රෝග නිසා. අද ලේ සුද්ධ කරන්න බිලියන ගාණක් අවුරුද්දකට යනවා ලේ මාරු කරන්න. අමුණාසලා ගිහිල්ලා බලන්න වකුගඩු රෝහලකට මහරෝහලේ තියෙන වකුගඩු අංශයට ගියාට පස්සේ රසායනික පොහොර ගැන තමුන්නාසලා කතා කරන එක නැහැ. ගිහිල්ලා පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න අවුරුදු 13 15 16 තරුණ අය වැඩි හිටියෝ අය විඳින දුක දිහා ඒගොල්ලෝ අපිට කියනවා. ඒගොල්ලෝ අපිට දුරකථනයෙන් කතා කරලා හම්බුනාම කියනවා ඇමතුමා ජනාධිපතිතුමාට මේක නවත්තන්න එපා කියන්න, අපි විඳින දුක අපි දන්නේ කියලා. ඉතින් මෙව්වා ගැන හොයලා බලලා තමුන්නාන්සලා තීන්දුවක් ගන්න. මොකද එහෙම නැතුව පෙළපාලි අරලා ඇමතුමාගේ පිළිරු හදලා මෙව්වා මේ මේ පපුව හදලා ගිනි තියලා ඉතාම අශෝභන විදිහට ඒක මම හරිම කැතයි. ඒවා කරන්න උනන්දු කරවන්න එපා. අපි දන්නවා ගෝ ජනතාවගෙන් පෙළපාලි යන පිරිස කවුද, මේක හඳුනාගත්ත පිරිස කවුද කියලා. මේ රටේ 125ක් ගෝ ජනතාව වෙනුවෙන් අපි බලනවා 75ක් තමුන්නාන්සලා ඒකත් හිතේ තියාගන්න. වසවිස ආහාර කණ්ඩ බලන්නේ 75ක් ඉන්නේ ගෝවින්ගේ ප්‍රශ්නේ අපි විසඳනවා. ඒ 75ම තමුන්නාන්සලා හිතර පැත්තේ නෙවෙයි ඉන්නේ, තමුන්නාන්සලාට විරුද්ධයි ඔය සංකල්පෙට තමුන්නාන්සලගේ. මේ රටේ පාරිභෝගික ජනතාව අපි දන්නවා අනුරාධපුරයෙන් කෙහෙල් කන අමුයෙන් අරන් එන්නේ පැහැන්දි ඉස්සෙල්ලා කොළඹට එනකොට ඉදිලා අඹගෙඩි දළු අඹගෙඩිය මෙහාට එනකොට ඉදිලා ඒ ක්‍රම නැති කරන්න තමයි මේ උත්සාහය දෙන්නේ. ඒ සඳහා තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න මට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිය වමින් මම නැවතිනවා.
ස්තුතියි. හොනරබල් චාල්ස් නිමලදාන නිමලදාසන් you have 10 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று எதிர்க்கட்சியினால் விவசாயிகள் எதிர்நோக்குகின்ற பசலை விடியம் தொடர்பாக ஒத்துழைப்பு வேலை பிரேரணை கொண்டு வரப்பட்டிருக்கிறது. அந்த ஒத்துழைப்பு வேலை பிரேரணையில் உரையாற்றுவதற்கு அனுமதி கிடைத்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக தற்பொழுது உரையாற்றிய கௌரவ காணி அமைச்சர் எஸ் எம் சந்திரசேன அவர்கள் விவசாய ரசாயன பசலையினுடைய தாக்கம் குறித்து கூறியிருந்தார். கௌரவ அமைச்சருக்கு ஒரு விடயத்தை தெரிவித்துக் கொள்ள வேண்டும். இந்த ரசாயன பசலையினுடைய தாக்கம் என்பது ஏற்றுக்கொள்ளக்கூடிய விடயம். ஆனால் விவசாயிகளை ஒரு அரசாங்கம் என்ற வகையில் எந்தவித திட்டமிடலும் இல்லாமல் இரசாயன பசலையை நிறுத்தி சேதன பசலையை ஊக்குவிப்பதற்கு அல்லது விவசாயம் செய்வதற்கு எடுத்த தீர்மானத்தின் அடிப்படையில் அரசாங்கம் தொடர்ச்சியாக செயற்படவில்லை என்பதுதான் தற்பொழுது விவசாயிகளுடைய குற்றச்சாட்டாக இருக்கிறது. இரசாயன பசலை மட்டும்தான் வேண்டுமென்று விவசாயிகள் போராட்டம் செய்யவில்லை. அதே நேரத்தில் இந்த சேதன பசலையை அரசாங்கம் விவசாயிகளுக்கு செயன்முறை ஊடாக பயிற்றுவித்திருக்க வேண்டும். நாட்டினுடைய ஜனாதிபதி, தற்பொழுது இருக்கின்ற ஜனாதிபதி தெரிவு செய்யப்பட்டு 2 வருடங்கள் முடிவுற நிலையில், அவர் ஜனாதிபதி தேர்தலின் போது அல்லது ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டதன் பிற்பாடு எடுத்த தீர்மானத்தை, அதாவது ரசாயன பசலையை நிறுத்தி சேதனை பசலை மூலம் உற்பத்தி செய்யப்பட வேண்டுமென்ற அந்த தீர்மானத்தை, இந்த 2 வருடங்களுக்குள் இந்த அரசாங்கமும் விவசாய அமைச்சும் செய்யவில்லை என்பதுதான் விவசாயிகளுடைய குற்றச்சாட்டாக இருக்கிறது, எங்களுடைய குற்றச்சாட்டும் அதாகத்தான் இருக்கிறது. நான் ஒன்றை கூற விரும்புகின்றேன், இந்த சேதன பசலையை மூலம் விவசாயம் செய்வதற்கு விவசாயிகள் எவ்வாறு பயிற்சி செய்யப்பட்டார்கள், அல்லது எந்தெந்த பிரதேசத்தில் விவசாய அமைச்சு சேதன பசலையை ஊக்குவிப்பதற்கு நடவடிக்கை எடுத்தது, விவசாயிகள் எங்கெங்கு சேதன பசலைகள் மூலம் அவர்கள் தங்களுடைய விவசாயங்களை மேற்கொள்வதற்கு அரசாங்கம் நடவடிக்கை எடுத்தது என்பதை விவசாய அமைச்சர் இந்த சபையில் தெளிவுபடுத்த வேண்டும். குறிப்பாக வன்னி பகுதியில், வவுனியா, முல்லைத்தீவு, மன்னார் மாவட்டங்கள் இருக்கின்ற போதும், குறிப்பாக மன்னார் மாவட்டத்தினுடைய கட்டுக்கரைக்குளம் கௌரவ நீர்ப்பாசன அமைச்சர் சமல் ராஜபக்ச அவருக்கு நன்றாக தெரியும், இந்த கட்டுக்கரை குளத்தினுடைய நீர் வளங்கள் 26ஆம் தேதி நீர் விவசாயிகளுக்கு வழங்க இருக்கிறது. ஆனால் நீர் 26ஆம் தேதி வழங்கினால் வருகிற மாதம் நவம்பர் மாதம் 5ஆம் தேதி அந்த விதைத்த நெல்லுகளுக்குரிய பசலையை இட வேண்டிய தேவை விவசாயிகளுக்கு இருக்கிறது. நான் விவசாய அமைச்சரை கேட்க விரும்புகின்றேன், இந்த நவம்பர் மாதம் 5ஆம் தேதி மன்னார் மாவட்ட விவசாயிகளுக்கு பசலை, நீங்கள் தற்பொழுது இறக்குமதி செய்யப்பட்டதாக சொல்லிக் கொண்டிருக்கின்ற பசலையை வழங்க முடியுமா, அது என்ன விலையின் அடிப்படையில் வழங்க முடியும், இந்த வழங்குவதால் இந்த விவசாயிகளுடைய உற்பத்தி குறைவு ஏற்பட்டால் உற்பத்தியில் ஏற்படுகின்ற பிரச்சனைகளுக்கு அரசாங்கம் எவ்வாறு தீர்வளிப்பதற்கு யோசனை முன்வைத்திருக்கிறேன் என்பதை கூற முடியும். கௌரவ நீர்ப்பாசன அமைச்சர் சமல் ராஜபக்ச அவர்கள் குறிப்பாக கட்டுக்கரை குளம், அதே போல நீர்ப்பாசன குளங்களில் அதிக அக்கறையுடையவர், பல திட்டங்கள் அவருடைய முன்மொழிவில் தற்பொழுது நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆனால் இன்றைக்கு விவசாயிகள் ஒரு நிம்மதியில்லாத வாழ்க்கைக்கு அவர்கள் தாங்கள் எவ்வாறு அவர்கள் ஒவ்வொரு வருடமும் இந்த நெற்பயிற்சியைத்தான் எதிர்பார்த்திருப்பார்கள். தங்களுடைய குடும்பத்தில் ஏற்படுத்துகின்ற பெரிய செலவினங்களை குறைப்பதற்கு, அல்லது தாங்கள் பட்ட கடன்களை அடைப்பதற்கு, அல்லது அடகு வைத்த நகைகளை மீட்டெடுப்பதற்கு இந்த நெற்பயிற்சியைத்தான் அவர்கள் விவசாயிகள் முற்றுமுழுதாக நம்பியிருப்பார்கள். அப்படி இருக்கின்ற போது தற்பொழுது விவசாயிகளுடைய மனங்களில் ஒரு ஏக்கம், ஒரு பயம், ஒரு நிம்மதியற்ற வாழ்க்கை அவர்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். காரணம், அரசாங்கம் எடுத்த தீர்மானம் தவறென்று நான் கூறவில்லை, எடுத்த தீர்மானத்தை, ஜனாதிபதி எடுத்த தீர்மானத்தை நடைமுறைப்படுத்துவதில் அரசாங்கத்தினுடைய முயற்சி தோல்வியடைந்திருக்கிறது, அல்லது முயற்சி செய்யாமல் இருந்திருக்கிறார்கள் என்பதுதான் என்னுடைய குற்றச்சாட்டாக இருக்கிறது. ஆகவே இந்த இப்படியான சூழ்நிலையில் விவசாயிகளை காப்பாற்ற வேண்டிய பொறுப்பு தற்பொழுது இருக்கிற அரசாங்கத்துக்கு இருக்கிறது. அதே நேரத்தில் இந்த 26ஆம் தேதி நீர் திறந்தால் அந்த 5ஆம் தேதி பசலையிட வேண்டும், அதன் பின் ஏற்படுகின்ற நோய்கள், குறிப்பாக நெல் போன்ற நெல் வயர் செய்கின்ற போது புல்லுகள் அதிகமாக வருகிறது, அந்த புல்லுகள் அதிகமாக வருவதற்கு, புல்லுகளை அழிப்பதற்கு விவசாயிகள் மருந்துகள் பயன்படுத்தி கொண்டு வருகிறார்கள் காலகாலமாக. அதே போல வெட்டுக்களினுடைய தாக்கம் இருக்கிறது, பூச்சிகளுடைய தாக்கம் இருக்கிறது, இதே போன்ற நோய் தொற்று தாக்கங்கள் இருக்கிறது. இந்த புல்லுகள், வயல் நிலங்களில் புல்லுகளை அழிப்பதற்கு எப்படியான நடவடிக்கையை விவசாய அமைச்சு மேற்கொண்டிருக்கிறது, அல்லது வெட்டுக்கிளிகளினுடைய தாக்கத்தின் போது அந்த வெட்டுக்கிளிகளை அழிப்பதற்கு எவ்வாறு இந்த விவசாயம் வச்சு கையாள போகிறது என்ற விவரங்கள், எந்த விதமான ஒரு விவரங்களும் விவசாயிகளுக்கு தெரியாத சூழ்நிலை இருக்கிறது. நான் நினைக்கின்றேன் இந்த வருகின்ற 25ஆம் தேதி மன்னார் மாவட்ட விவசாய சம்மேளனம் ஒரு அரசாங்கத்துக்கு ஒரு கோரிக்கை போராட்டமாக, பசளையினுடைய கோரிக்கை போராட்டமாக ஒரு போராட்டம் அறிவித்திருக்கிறார்கள். இந்த அரசாங்கம் ஒன்று ஒரு விடயத்தை புரிந்து கொள்ள வேண்டும். இன்று விவசாயிகளுடைய விவசாயிகளை கஷ்டப்படுத்தி விவசாயிகளுடைய உற்பத்தியை குறைத்து நீங்கள் எதிர்காலத்தில் வெளிநாடுகளில் இருந்துதான் அரிசியை இறக்குமதி செய்ய போகிறீர்கள் என்ற அந்த செய்தியை நான் இன்றைக்கு இந்த சபையில் பதிவு செய்ய விரும்புகின்றேன். ஏனென்று சொன்னால் நீங்கள் முழுமையாக விவசாயிகளை கஷ்டப்படுத்தி வெளிநாட்டில் இருக்கின்ற ரசாயன பசலையிட்டு உற்பத்தி செய்யப்பட்ட அரிசிகளை நீங்கள் இறக்குமதி செய்து இலங்கையில் விநியோகிக்கின்ற செயற்பாடு மிக விரைவில் வரும் என்பதை நான் சுட்டிக்காட்ட விரும்புகிறேன். அதே நேரத்தில் விவசாய அமைச்சர் ஒரு விடயத்தை புரிந்து கொள்ள வேண்டும். வெறுமனே நெற்செய்கை மாத்திரமல்ல, மேட்டுநிலை பயிற்சிகையில் இருக்கின்ற தானியங்கள், ஒவ்வொரு தானியங்களுக்கும் எப்படிப்பட்ட பசலைகள் பயன்படுத்த
வேண்டும்,
எவ்வளவு பயிற்சி முறைகளில் பயிற்சி முறைகளை விவசாயிகளுக்கு அதை பயிற்றுவித்திருக்க வேண்டும். நான் அறிந்த வரையில் விவசாயிகளிடம் கதைத்த போது எந்த விதமான ஒரு பயிற்சிகளும் அங்கு இடம்பெறவில்லை, எந்த விதமான பசலைகளும் இன்று வரை அங்கு வந்தடவில்லை, எந்த விதமான நோய்க்கொல்லி மருந்துகளும் அங்குள்ள கமல சேவை திணைக்களங்களில் இல்லை. ஆனால் அந்த கிருமிக்கொல்லிகள் பசலைகள் அரசாங்கத்தினுடைய நிர்ணய விலையை விட 10 மடங்கு மேலாக அந்த பசலைகள் யூரியா கூட தற்பொழுது பெற்றுக்கொள்ள முடியும். ஆனால் அதனுடைய விலை 1500 ரூபாய் வித்த யூரியாவினுடைய விலை தற்பொழுது 10,000 ரூபாவாக இருக்கிறது. அந்த 10,000 ரூபாய் விற்பதற்கு யார் காரணம்? யூரியாவை அரசாங்கத்துக்கு தெரியாமல் எவ்வாறு இறக்குமதி செய்து அதை அரசாங்க விற்பனை முகவர்கள் ஊடாக அதை எப்படி விற்க முடியும் என்பதை நான் விவசாய அமைச்சரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இந்த ஒத்திவைப்பு வேலை பிரேரணையில் ஒரு விடயத்தை வலியுறுத்தி கேட்க விரும்புகின்றேன். இந்த விவசாயிகளுடைய ஏக்கம் தவிப்பு, அவர்கள் எந்த நேரம் ஒரு பதபதைத்த சூழ்நிலையில் இருக்கிறார்கள், அவர்களுடைய முழுமையான எதிர்பார்ப்பு இந்த நெற்பயிற்சிகையில் தங்களுடைய குடும்பத்தை சார்ந்த பல பிரச்சனைகளை தீர்த்துக் கொள்வது வளமையான விடயமாயிருக்கிறது. அது வடக்கிலும் அப்படித்தான் இருக்கிறது, தெற்கில் இருக்கிற விவசாயிகளும் அப்படித்தான் இருக்கிறார்கள். ஆனால் தற்பொழுது இருக்கின்ற நிலைமை விவசாயிகளுடைய மிகப்பெரிய ஒரு ஆபத்தான சூழ்நிலைக்கு அவர்கள் சென்று கொண்டிருக்கிறார்கள். இதில் எவ்வாறு அவர்களுடைய முடிவு அமையும் என்பது கேள்விக்குறியாக
இருக்கிறது.
ஆகவே விவசாய அமைச்சு முடிந்த வரையில் அது என்ன பசலையா இருந்தாலும் விவசாயிகளுக்கு ஏற்ற வகையில் அதை மிக விரைவில் வழங்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
கரு மஹிந்த அமர்வின் எமத்துமா வினாடிய குலாத்தி வினம்
கரு மூலாசன அருட மந்திரி துமணி அது போகிற சம்பந்தவ அதிவேன மே தத்திய பிலிபந்த விவாதிய சம்பந்தவின் லபியம் பிலிபந்த கோவி பிரதேசக்க நியோஜனேக்கரண பிரதேசாக் நியோஜனேக்கரண மகாஜன் நியோகத்தை கிதியட்ட மமிதாம சத்துட்டு வேணவா இவகேம மே காவனிக்க புகர பாவித்திய பிலிபந்தவ ஜனாதிபத்துமா கத்து தீந்துவ பிலிபந்தவ அப்படி வெறத்தா தக்கினி நெஹ ஹோது எத்துமா ஏக்க ஏ தீந்துவ கண்ண எத்துமாக்கு மெத்திவண்ண பிரகாஷேம சந்தான் கரலதி முனா காவனிக்க புகர வலட்ட கிரமானு கூழுவ ஏதவேன பாவ ஓ அவருத்தாயகின் தமாய் கிவே நமுத் கடினமின் கிரியாத்மக் கிரியமே பிரஷ்னைக்குத் நெஹ இவகே மே எத்துமா வினம அமாத்தியான்சியாக் புகர சந்தா වෙනම අමාත්‍යාංශයක් හැදුවා. ඒ වගේම මේ අමාත්‍යාංශයට මූල්‍ය ප්‍රතිපාදනත් ලබා දුන්නා. විශාල මුදලක් ලබා දුන්නා මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න කියලා. එතුමා බලාපොරොත්තු වුණා මේක සාර්ථක කරගෙන මේ රටේ එක පැත්තකින් බැලුවොත් කලින් සඳහන් කරා වගේ වකුගඩු රෝගීන් විවිධ රෝගවලට පත්වෙන ජනතාව මුදව ගන්නත් ඒ වගේම මේ තුලින් වස විස නැති ආහාර වේලක් සම්පාදනය කරගන්න ඒ වගේම පරිසර හිතකාමී රටක් ගොඩනගන්න කියන පරමාර්ථයෙන් තමයි මේ කටයුත්ත එතුමා ආරම්භ කරේ. එතුමා ආරම්භ කරේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිට පුළුවන් ආකාරයෙන් අපි සහයෝගයෙන් ලබා දුන්නා. සමහරලාට මේ මතයක් යනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කාබනික පොහොර වැඩසටහනට විරුද්ධයි කියලාත් මම දැක්ක සමහර මේ ප්‍රකාශ නිකුත් වෙනවා. නමුත් අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් ඒ වගේම අපි පෞද්ගලිකවත් මේ කාබනික ගොවිතැනට ඒ වගේම වස විස නැති ගොවිතැනට කිසිම ආකාරයක විරුද්ධත්වයක් නැහැ. ඒ වගේම තමයි අපි මේක ක්‍රියාවෙන්ම පටන් ගත්ත කට්ටිය. මම මගේ ගෙවත්ත කාබනික පොහොර වලින් තොරව වගා කරලා සමා වෙන කාබනික පොහොර වලින් වගා කරලා වස විස නැති පොහොර වලින් වගා කරලා ඒක මේ රූපවාහිනියෙත් පෙන්වුවා පහුගිය කා. ඒ වගේම මගේ කුමුරක් මම අස්වද්දනවා ඒක වස විස නැතුව සාර්ථක අස්වැන්නක් ඒක ගත්තා. මම එක වතාවක V වර්ග 6ක් වගා කරා මේකේ බලන්න V වර්ග 6ක වගා කරා එකම කුමුරේ. ඒ වෙලාවේ මේ රතනහාමුදුරුවොත් සම්බන්ධ වුණා ඒ අවස්ථාවට සම්බන්ධ වුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිලධාරිනුත් ආවා එක වර්ගයක ඇරෙන්න අනිත් හැම එකේම හොඳ අස්වැන්නක් තිබුණා. ඒ වගේම තාම මගේ ළඟේ රූපවාහිනී දර්ශන තියෙන මා දුදෙත් ඒක බල්ලා ආවේ ඒක වීඩියෝ කරපු එකේ කුරුළු කූඩු හදලා තියෙන ඒක ගොයම අස්සේ ඉතමත් හොඳ තත්ත්වෙ මේ කරන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ඒකට යම් කැපවීමක් කරන්න ඕන. මම පිළිගන්නවා අපේ යම් මේකට සැලැස්මක් තියෙන්න ඕන. සැලසුම් සහගතව ලොකු මහන්සියක් දරලා තමයි ඒකට උත්තර කරන්න ඕන. ඒක අපි පිළිගන්නවා. දැන් එළවලු වගාවෙත් මගේ ගෙවත්තේ හදපු එකේ ලොකු මහන්සියක් දරුවා වස විස නැති වගාවක් කරන්න. ඒ වගේම තමයි කුඹුරටත් ඒ වගේම මහන්සි වුණා. මොකද ගොයන් ටික ඉඳන්න වුණා. ඒ වගේම අනිත් පැත්තට මේ සමහර පොහොර දියර පොහොර වගේ ඉසිනේම ඉතාමත් ගඳට තිබුණා. ඒ වගේම මේ ජෛව පොහොර එකතු කිරීමේදී ප්‍රශ්න ඇති වුණා. නමුත් ඒ ටිකක් මහන්සි වුණාට හැබැයි හොඳ ප්‍රතිඵලයක් අත් වුණා වගේම හොඳ වස විස නැති ආහාර වේලක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේ මගේ සහෝදරයා ඒත් වගාවක් කරනවා. ඒ තාම අපි කන්නේ ඒ බත් කන්නේ ඒත් වස විස වලින් තොරව තමයි ඒකට උත්තර කරන්නේ. මේක කරන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න ඕනේ. මං කිව්වාගේ ඒක මහා පරිමාණයෙන් බෑ. මගෙත් අපිත් කුඹුරු ගොඩක් තියෙනවා. අපි ගොඩක් කුඹුරු තියෙනවා. ඒවා අනිත් ඒවා එහෙම කරන්න ගියාම ටිකක් අමාරුකම් තියෙනවා. අපිට විශාල ප්‍රමාණයක අපේ කුඹුරු ප්‍රමාණයක් වගා වෙනවා. ඒවා ඉදී අපි දන්නවා අමාරු. මොකද කුඹුරු වල ගොයන් ඉඳන්න ගියාම එහෙම ප්‍රශ්න ඇති වෙනවා. එහෙම දැන්ට මොකද සේවකයන්ගේ හිඟයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. යම් යම් ප්‍රායෝගික ගැටලු ඇති වෙන නිසා මේක කිසිම වෙලාවක අපි කඩාකප්පල් කරන්න නෙමෙයි. අපි මේකට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි අඩුපාඩු පෙන්නනවා. ඒකත් කියන්න ඕනේ. අපි අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා. මේ ආණ්ඩුව කටයුතු කරනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් විදියට අපි පක්ෂය කතා කරනවා. අපි ජනාධිපතිතුමා මුණ ගැහිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් අපි ගියා යම් යම් මේ අර්බුද ඇති වෙන ඉඩ තියෙනවා කියලා. එතකොට මේක පිළිගත්තා. මොකද මේකේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ගියාම යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම නමුත් නැවතත් කියන්නේ එතුමා හොඳ පරමාර්ථයකින් තමයි මේකට උත්තර ආරම්භ කරේ. දැන් සමහර අය කියවා මේක මේ ඩොලර් ප්‍රශ්නයක් නිසා තමයි මේකට උත්තර මේ ප්‍රවේශ වුණේ පෝරගෙන සල්ලි නැති නිසා කියලා. නමුත් දැන් අද ඒ ප්‍රමාණයම සල්ලි යනවා. එහෙම ප්‍රශ්නකින් නෙමෙයි. මේක සම්පූර්ණ වස විස නැති වගාවක් වෙනුවෙන් ආහාර වේලක් වෙනුවෙන් තමයි මේ කටයුත්ත කරේ. වගේම මේක හරියට සාර්ථක කරගත්තු දවසට මේක අභියෝගයක් තමයි සාර්ථක කරගත්තු දවසට හැබැයි අපිට එක පැත්තකින් තවත් පැත්තකින් බැලුවොත් සංචාරක ව්‍යාපාර ලංකාවේ ඉතාමත් හොඳට ප්‍රචලිත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පරිසරයේ පැත්තෙන් බැලුවත් මේක ඉතාමත් හොඳ සාධකයක්. දැනටමත් ජනාධිපතිතුමා තව වැඩසටහන් ගණනාවක් ගෙනියනවා. ඒ තමයි මේ ගොවින්ට හොඳ මිලක් ලබා දීම සම්බන්ධව එතුමා හැම වෙලාවෙම කිව්වා පාඩුවක් වුණත් ඒක දරනවා කියලා. ඒ පිළිබඳවත් එතුමා හැම වෙලාවෙම කතා කරලා තියෙනවා. ඒ වගේම මම අපේ අමාත්‍යාංශයේ විදියට පරිසර අමාත්‍යාංශයේ මේක අදාළ නොවුණත් අපි දැනටමත් ව්‍යාපෘතියක් හදලා ක්‍රියාත්මක කරන සූදානම් කරලා තියෙනවා. ආක්‍රමණශීලී ශාකවලින් මේ ඒවා දහනය කරලා මේ අපේ වගාවට යොදා ගන්න වැඩපිළිවෙලක් වෙනුවෙන් මම දැන්ටමත් සාකච්ඡා හතරක් විතර දීවා. අපි කෘෂිකර්ම මාත්‍යාංශයේ ඉඩම් මාත්‍යාංශයේ නිලධාරීන් ඇවිල්ලා කතා කරනවා. අපිට ටිකක් ඒක ලොකු ව්‍යාපෘතියක් පොඩි අභියෝගයක් තියෙනවා. නමුත් අපි ඒකත් කොහොම හරි මම කිව්වේ අපිට අදාළ උනාද නැවුනාද කියලා නැතුව අපි මේ වැඩසටහන සහයෝගයක් විදියට අපි ඒක ආරම්භ කරන්න ඕන කියලා මම අදත් ඒ වෙනුවෙන් නිලධාරීන්ට කැඳවලා කිව්වේ. ඒක ටිකක් ලොකු වැඩක් වුණත් අපි මේවා මොකද හැමදාම අපිට වස විස ටික රටින් ගේන්න ඕන කමක් නැහැ. අපිට දැන් වුණත් මේ ගේනවා රටින් ගේන්නේ නැතුව ලංකාවේම නිෂ්පාදනය කරගන්න අවශ්‍යයි. ඒ වගේම අපිට තිබෙන ගැටලුව තමයි මේකෙදි තිබෙන ගැටලුව එකක් පොර වගේම දැන් තව තියෙන ගැටලුවක් තමයි මම මේක මේ කැබිනට් මණ්ඩලයේදීත් කතා කර දෙයක් තමයි හැමතැනදීම මම කියන දෙයක් තමයි වල්නාශක ප්‍රශ්න. ඒක අපිට දැඩිව බලපාන කාරණයක්. අපිට මේ වල්නාශක මර්ධනය ප්‍රබල විදියට බලපාවි. මේක අනාගතයේදී එන්න තියෙන දෙයක් වගාවත් එක්ක මොකද මේකට දැන් හුරු වෙලා ඉවරයි. දැන් අපිට මන් දැක්කා තියෙනවා මේ වල් මර්ධනය සඳහා වතුර බැඳලා ඒ වගේ දේවල්. ඒවා එච්චර එක සැරේට කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් නෙමෙයි. අපිට තියෙන වතුර ප්‍රශ්න එක්ක ඒ වගේම සීඩර් වීඩ යන්ත්‍රය යොදා ගැනීම සම්බන්ධව යන්ත්‍රානුසාරයෙන් ගුවන් සිටුවීම සම්බන්ධව ඒවා කිව්වා. පැරෂුට් ක්‍රමය මේවා සම්බන්ධව කිව්වා. නමුත් මේවා මං හිතන්නේ ටිකක් ගැටළු සහගත තත්ත්වයක් තියෙන එක අපි දැඩි සැලකිල්ලක් දක්වන්න ඕන කාරණයක් කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති. කෘෂිකර්ම ඇමතුමත් ඒ වගේම පොහොර සම්බන්ධ ඉන්න ඇමතුමාලා ඒ කට්ටිය මේ කටයුත්ත කෙරෙහි අවධානය යොමු කරන්න ඕන යොමු කරගෙන යනවා දැන්ටමත්. මොකද නැත්තම් අපිට ඇත්තටම දැනට ගොයන් ඉඳන්න අමාරු. ඒක ප්‍රායෝගික තත්ත්වයක්. එතකොට මේ වල් ගොයන් ගහත් එක්ක වල් ගහ උඩට ආවොත් අපිට මේ අස්වැන්න බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා වල් මර්ධනය සහ කෘමිනාශකත් යම් ප්‍රමාණයක් අපිට සමහර වෙලාවට අවශ්‍ය වෙන්න ඉඩ තිබෙනවා. ඒක අපිට ඒ වෙලාවේ හැටියට තමයි. එහෙම වුණොත් දැන්ට මේ දැන් යම් ප්‍රමාණයක සමහර වෙලාවට මේ කට්ටියගෙන මේක මේ ගලේ කෙටුව වගේ වෙන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමා එකඟ වුණා. ජනාධිපතිතුමා අපි කතා කර වෙලාවල් එකඟ වුණා. යම් කාරණයක් සම්බන්ධව එතුමා උත්සාහයක් දරනවා. යම් මේක ප්‍රශ්නයක් ඇති වෙන තැනදී මැදිහත් වෙලා කඩුදු කරන්න එකනතාවය පළ කරා. මම හිතනවා දැන් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. අවශ්‍ය වෙන වෙලාවට දිලීර නාශක ඒ වගේ දේවල් යොදා ගන්න. ඒ වගේම තමයි අනිත් පැත්තට
තව විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
අනිත් පැත්තට මේ තව ගැටලුවක් මම දකිනවා. ඒ තමයි බඩගිනිඟු වගාවට සහ එළවලු වගාවට තාම ඒ ප්‍රශ්නෙත් අපිට 100%ක් විසඳිලා නැහැ. ඒ අභියෝගෙත් අපිට තියෙනවා. ඉතින් ඒවා ප්‍රායෝගික ඇති වෙන ගැටලු තමයි. අපි ඒවා නිවැරදි කරගන්න අවශ්‍යයි. දැන් කෘෂිකර්ම ඇමතුමා ඒ වගේම පොහොර සම්බන්ධව කටයුතු කරන ශෂේන්ද්‍ර ඇමතුමා මේවට උත්සාහයන් දරනවා. නමුත් මේකට ඇමතිවරුන්ට විතරක් නෑ, මේකට හොඳ ටීම් එකක් මේකට එකතු වෙන්න ඕන. මේ විශේෂයෙන් මේ අමාත්‍යාංශවල ඒ ඉන්න කාර්ය මණ්ඩල වලින් ලොකු සහයෝගයක් ලැබෙන්න ඕන. නමුත් මට පේන්නේ නෑ මේ කටයුත්තට ඒ ආකාරයෙන්ම සහයෝගයක් ලැබෙන්න ඕන කියලා. ඒ නිසා ආණ්ඩුවේම අපි ඔක්කොම මම නම් කියන්නේ මේකට 225ම එකතු වුණා නම් ඇමති මණ්ඩලයයි ඔක්කොම මේක සාර්ථක කරගන්න පුළුවන්. මේ වගේ දෙයකට දේශපාලන වශයෙන් වාසියක් ගන්න මම හිතන්නේ කාටවත් උමනාවක් වෙයි කියලා. මේ මොකද අපි මේ අපේ බත් ටික අපේ එළවලු ටික අපේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රධාන ආහාර පිළිබඳව තමයි මේ සටනක් කරන්නේ. මේක මේ පක්ෂිකට එරෙහිව කටයුතු කරන හෝ තවත් ආණ්ඩුවක් ගන්න ආණ්ඩුවක් පෙළන්නට වැඩි ඒ කාරණය සඳහා මැදිහත් වීම තමයි අවශ්‍ය වෙන්නේ කියන එකත් මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපි තව ජනාධිපතිතුමා තව මේකටම සම්බන්ධව පරිසරය සම්බන්ධව දැන්ටමත් අත ගහලා තියෙන කාරණයක් තමයි පරිසර හිතකාමී විදියට විදුලිය නිෂ්පාදනය කිරීම. ඒක මීට වැඩිය බරපතල වෙන්න පුළුවන්. ඒ කාරණයටත් එතුමා අත දීලා දැන් ගල්ලා අඟුරු බරාගාර තවත් මේ රටේ හදන්නේ නැහැ. ඒ වගේම මේ රටේ තියෙන හිරු එළියෙන් මේ රටේ තියෙන සුළං බලයෙන් මේ රටේ තියෙන ජලාශ වලින් විදුලිය නිෂ්පාදනය කළ හොඳ පරිසර හිතකාමී රටක් නිර්මාණය කිරීමේ අදිෂ්ඨානයෙන් තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. මේක අභියෝගාත්මකයි, මේක විවාදාත්මකයි, මේක අසාර්ථක වෙන්න ඉඩ තිබෙන තැන් තිබෙනවා. අපි ඒව පෙන්නලා දෙනවා. අපි කැබිනට් මණ්ඩලෙත් කතා කරනවා, අපි එළියෙත් කතා කරනවා. හැබැයි කිසිම ආකාරයක මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න අපි පෞද්ගලිකව අපිවත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් කඩුදු කරන්නේ නැtei කියන සහතිකයක් ලබා දෙමින් මේ වැඩසටහන සාර්ථක කරගන්න සියලු ආකාරයෙන් සහයෝගය ලබා දෙන්නේ කියන ඉල්ලීමක් කරමින් මානිනෝ ස්තුතියි.
ස්තුතියි.